ප්‍රධාන වැඩකටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2025 දිනවර කීවීම දෙවෙනි වෙන් කළ දිනය අනබල් දයසිරි ජයසේකර you have 20 minutes
thank you honorable speaker විශේෂයෙන්ම මම සන්තෝෂ වෙනවා අද උනරුද රජේ පළවෙනි අයවැය පිළිබඳව කතා කරන්න ලැබීම ගැන විශේෂයෙන් මේ අයවැය කියවන්න අපේ ජනාධිපතිතුමා අපේ මිත්‍ර අවිත් එක්ක අවුරුදු ගාණක් විපක්ෂ ඉදලා වැඩ කරපු අපේ ජනාධිපතිතුමා එනකොට මම සතුටු වුණා මොකද හේතුව එතුමා අරන් ආවේ පම්මල්ලා මොකද මෙච්චර කාලයක් රහස් පෙට්ටියක් කියලා අරගෙන අපේ එකේ පැත්තකට දාලා එතුමා එනකොට පම්මල්ලකුත් අරගෙන මං හිතුවා අර තිබුණ ලිබරල් ධනවාදී රහස් පෙට්ටිය පැත්තකින් දාලා අලුත් පම්මල්ලක අරන් එනකොට මේක අලුත් අයවැයක් විදිහට මං කල්පනා කෙරුවේ ඉතින් මට ඇත්තටම මේක කියෝගෙන යනකොට මට හිතුණා ඇත්තටම මේ අර අපිත් එක්ක අවුරුදු ගාණක් හිටපු විපක්ෂයේ හිටපු 2004 ඉඳලා මම දැක්කපු ඒ අනුර දිසානායක සහෝදරයාද මේක කියවන්නේ කියලා ඒ වගේම 1978 ඉඳලා යැංකි ඩිකීගේ නව ලිබරල්වාදී වැඩපිළිවෙලට එරෙහිව සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණේ නායකයාද මේ අයවැය කියවන්නේ කියලා මේ අයවැය ගැන වඩාත් සතුටු වුණ කට්ටිය තමයි නව ලිබරල්වාදී නැත්තම් ධනවාදී නැත්තම් සමාජ වෙළඳපළ ආර්ථිකයේ විකල්පයේ විදිහට හිතන අය මගේ මිත්‍ර අපේ හරිසෙල් සිල්ලා මැතිතුමා පුදුම සතුටකින් ඉතාම ගරුත්වයකින් අනුර දිසානායක මැතිතුමා ගැන කතා කරමු මොකද එතුමා ඒක දැඩි ලෙස විශ්වාස කරන සහ ඒකට කැප වෙලා වැඩ කරන ඒ වෙනුවෙන් ආණ්ඩුවක් අරගෙන හරි වැඩ කරන්න කැමති කෙනෙක් ඒ වගේම කබිර් රෂීම් මැතිතුමා එතුමාත් ඊයේ පුදුම සතුටකින් කතා කෙරුවා අපි දැක්කා ඒ වගේම ඇඩ්වකාට සභාපති මුරුටාසම් ජපර්ජි මැතිතුමා කියලා දුනා මේ අයවැය ධනපතියන්ට හිතකාමී අයවැයක් ඒකට අපි හරිම සතුටුයි කිය මට දැන් අහන්න තියෙන ලාල්කාන්ත මැතිතුමා ඔබට සතුටුයිද දැන් කියලා ඉතින් ඒ නිසා මේක අපි දැක්කා ඒ කාලේ IMF එක සම්බන්ධව අනුර දිසානායක මැතිතුමාලා තිබ්බ සම්මන්ත්‍රණ අයවැයන් ගොඩ ගිය රටක් නැහැ එහෙම තමයි සම්මන්ත්‍රණ තිබ්බේ IMF එක ගැන මම මේ කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන එතකොට ඒ ඉතිහාසයේ දූෂණ මේ සම්බන්ධ සිද්ධ වෙච්ච IMF එකක එකතු වෙලා රයින් වික්‍රමසිංහ මහත්තයා අපි පහුගිය කාලේ කතා කරුවා කරපු විශාල පීඩණය මේ රටේ ජනතාවට බදු පිළිබඳ අපි කතා කරුවා මේ සියල්ල මැද එතුමා කියනවා ඔහු ආර්ථිකය ස්ථාවර කියලා මට කිතා ගන්න බෑ මොකද්ද කොහොමද ආර්ථිකය මේ පහුගිය මාස තුනෙන් ස්ථාවර කරේ කියලා දැන් පොල් ප්‍රශ්නය ආපුවාම එතකොට කියනවා ඒක ඉතිහාසෙ ඒකට රිලව් හාල් ප්‍රශ්නේ වලට කියනවා නෑ නෑ මේවා අපි මේ අලුතෙන් ආපු ගමන් හිතන්න එපා මේ ඉපදුන ගමන් මේ බඳපු ගමන් බබා හම් වෙනවයි කියලා එහෙම කරන්න බෑ පොඩ්ඩක් ඉන්න කියලා ඉවසන්න ඊළඟට රටේම විදුලිය විසන්දනකොට ඒකට වඳුරපාලි නැත්තම් තව ටිකක් දවස් යනකොට කියලා කියනවා නෑ මේක හිතපු ආණ්ඩුව කරපු විනාශයේ ප්‍රතිඵලය පහුගිය ආණ්ඩුවට තඩි බාපු මේ ආණ්ඩුවේ අනුර දිසානායක ජනාධිපතිතුමා කියනවා මාස 3න් එතුමන්ලා ආර්ථිකය ගොඩ දැම්මයි කියලා මට මම අහන්නේ කොහමද ගොඩ දැම්මේ කියලා කියන්නේ මොකද මේක එක්ක කියන ලැජ්ජ නැතුව රයින් වික්‍රමසිංහ මහත්තයා ගෙනල්ලා අපේ රටේ නොමර මරලා බදු ගහලා කරපු විනාශේ නිසා අඩුවතරම් මේක සිද්ධ වුණයි කියලාවත් කියන්නේ ඒක කියන්නේ නැහැ ඒ නිසා මම කියන්න කැමති මේ ව්‍යාපාර වැඩපිළිවෙලට මම හිතන්නේ අපි කොයිතරම් පස්ස තිබුණත් මම ඇත්තට මේ වෙලාවේ පස්ස තිබුණා අපි දන්නවා නමුත් රයින් වික්‍රමසිංහ මැත්තමා යම් කාර්යභාරයක් කරයි කියන එක අපි මේ වෙලාවේ පිළිගන්න ඕන අවං බොරු කියන්න උමන නැහැ හරි දෙවනුව මොකද ඒක මම කියන්නේ වෙන ප්‍රශ්නයක් ගැන නෙමෙයි එතුමා අමාරු වෙලාවේ මේ රට යම් කිසි විදියකට ගොඩ දාන්න මාන්සි වුණා ඒකේ විශාල අර්බුද ගන්නාවක් අපිට ඇති වුණා අපි ඒවට කෑගෙවුවා කතා කරුවා ප්‍රශ්න තියෙනවා තවත් ඒවා විශ්ස ගන්න ඕනේ හොරගම් සිද්ධ වුණා බාර් පර්මිට් දුන්නා ඒ සියල්ල කෙරුවා කළා තමන්ගේ පක්ෂේ තනි පුද්ගලෙක් ඇවිල්ලා අනිත් මුළු පක්ෂේ ඔක්කොම අල්ලගත්තා අල්ලගෙන ඒගොල්ලෝ ඔක්කොම ගෙදර ගියා අන්තිමට හරි එතකොට මේ කවුද මේකට තව සහයෝගය දුන්නේ අපි සුදිවන්ත වෙන්න ඕනේ මහා බැංකුව අධිපතිතුමා අනුරසානායක මහත්තයා ආපු ගමන් එල්ලනවයි කියලා කියපු එක්කෙනා. එතුමා කරපු කාර්යභාරයත් මෙතනදී අපි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම මහින් සිරිවර්ධන මහත්තයා ආපු ගමන් හිරේ යවනවයි කිව්වා. තාම දෙන්නම ඉන්නවා මාස 5ක් තිස්සේ. මේ අය වැය හදලා දෙන්නෙත් මහින් සිරිවර්ධන මහත්තයා. මේ අය වැය හදන්නත් මහන්සි වෙන්නේ අපේ නන්දලාල් මැතිතුමා අපේ නන්දලාල් වීරසිංහ මැතිතුමා. එතුමාගේ මාමණ්ඩියේ මාමණ්ඩියෝ මරලා දැම්ම ජේවිපී එකෙන් මගේ පුතාවට නාරාසෙනින් ඇනලා තව ටිකෙන් මැරනවා යන්තම් ඒ මිනිස්සු බේරුණා. ඒ මන්ත්‍රීතුමාව බෙල්ල කපලා මරලා දැම්ම එයාගේ මාමා තමයි අද එයාගේ පුතා තමයි අද මේ රට ගොඩ දාන්න මහන්සි වුණේ. ජේවිපී එක මරලා දාපු මිනිස්සු. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම එයාට ස්තුති කරන්න. තමන්ගේ කාර්යභාරය කරනකොට ඒ වගේම මතක තියාගන්න ඕන තමයි කාරණේ තමයි මේ රටේ 87 පටන් ගත්ත ව්‍යාපාරය. රස්සවාද විශේෂයෙන් ඉන්දියානු වඳුරු හමුදාව පන්නමු කියලා පටන් අරගෙන මහ පළාත් සභාව එපායි කියලා පටන් අරගෙන මේ රටේ කලාකරුවෝ විජය කුමාරතුංග වගේ මරා දාලා ඒ වගේම සිවිල් සේවකයෝ මරා දාලා මහාචාර්යවරු මරා දාලා ඉන්දියානු ව්‍යාප්තවාද ගැන කතා කරලා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික වෙනුවෙන් මරාගෙන මැරුණු අය දැන් කියනවා ඉන්දියාව සමග 50-50 49-50 නම් 50 ගණන් තව කමන්නේ 50-50 ඉන්දියාවත් එක්ක 50-50 සමසමව අපි සූදානම් ඉන්දියාවත් එක්ක තෙල් ටැංකි ටික බෙදාගෙන වැඩේ කරන්න. ඉතින් අර මැරිච්ච මිනිස්සු මේ රටේ මැරුණ මිනිස්සු අවුරුදු ගණනක් පස්සට ගිය රට අවුරුදු 70 නෙමෙයි අවුරුදු 70 කෑලි සෑහෙන ප්‍රමාණයක් වක් කියන්න ඕන. ඒ නිසා මට හිතුණා ඒ අනුර දිසානායක සහෝදරයද මේ කතා කරන්න කියලා. ඒ වගේම අනුර දිසානායක මැතිතුමාලා කියලා නඩු පවරු ආර්ථික පරිවර්තන පනත මහා බැංකු පනත ව්‍යාස්පාලේ රයිල් වික්‍රමසිංහ මහත්තයා තමසෙක් ගැන කතා කරනකොට දැන් හෝල්ඩින් කම්පැනි එකක් හදන්න කතා කරන අනුර දිසානායක මැතිතුමා. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ මස් කරපු විදුලි බල මණ්ඩල පනත අපි විරුද්ධ වෙච්ච ඒවා. සමහර ඒවා තිබිච්ච ඒවා අපි සම්පූර්ණ විරුද්ධ වුණා. දැන් මොකද කරන්න දැන්? දැන් ඒකට අලුත් එකක් ගේනවා. හැබැයි කිසි කෙනෙක් දන්නේ නැහැ සාකච්ඡා කරනවා හොර රහසේ දැන් ඒක ගේන්න හදනවා. ඒකේ පළවෙනි කාර්යභාරය තමයි විශේෂයෙන්ම නියාමන කොමිෂන් සභාවට දීපිච්ච බලය සම්පූර්ණයෙන් අයිම්මි කරන්න වැඩපිළිවෙල සකස් කරන්න. ඒ වගේම ඌණ උපයෝජිත ඉඩම් බහුජාතික සමාගම වලට පාර්ල දෙනවා කියලා ඒ කාලේ මෙතන අපේ ඉන්න අපේ ලුණු ලාබද කියලා අහපු අපේ සමන්ත විද්‍යාරත්න ලුණු එහෙම කෑවද කියලා අහපු සමන්ත විද්‍යාරත්න මැතිතුමා. එතුමා තමයි බහුජාතික සමාගම් වලට විරුද්ධව ඩෝල් කම්පැනි වලට මේවා දෙනවා කියලා පාරවල් දිගේ කෑගාපු කට්ටිය දැන් මොකද කරන්නේ? මේකේ කියනවා ඌණ උපයෝජිත ඉඩම් මේ සමාගම් වලට බාර දීලා වැඩ කරන්න සූදානම් කියලා. කවුද දෙන්නේ කියලා බලමු අනාගතේ. හරි. එතකොට JR ජයවර්ධන පව නොකර නිදහස් වෙළඳ කලාප විශේෂ නිදහස් වෙළඳ කලාප විදිහට පත් කළා. විදේශ රටවල් වලට ඇවිල්ලා ඕනෙක් කෙනෙකුට ආයෝජන කරන්න පුළුවන් විදිහට වැඩ පිළිවෙල සකස් කරනවා. ඒ විතරක් නෙමෙයි. මේ අර ආර්ථික පනත තියෙනවා. දැන් තියෙන BOI සෝන්ස් එකක් දෙන්න. මොකද දැන්ට BOI සෝන්ස් වල එහෙම දෙන්නේ නැහැ. අපි මේක දිගටම කතා කරුවා. දැන් හදන එකේ මොකක්ද තියෙන අලුත් අධ්‍යක්ෂක මණ්ඩල සභාපතිරුවෝ පත් කළා. ඒගොල්ලන්ට පඩි නඩි මේ සියල්ලම දෙනවා කරු කතා නැගතුමා. එතන මට හිතුණා ඇත්තටම අනුර දිසානායක මහත්තයා JVP ද කියලා මට හිතුණා. අනුර දිසානායක මහත්තයා JVP නෙමෙයි. අනුර දිසානායක මහත්තයා JVP ගෙන් අයින් වෙලා ගොඩක් කල් දැන්. තව ඉන්න එක්කෙනෙක් දෙන්නේ අපිට පේන්න අපේ මේ ලාල්කාන්ත මැතිතුමාලා වගේ අපි ආදරය කරන මිනිස්සු. තව එක්කෙනෙක් දෙන්නේ ඉන්නවා අපේ තවමත් සමන්ත ගැන මට ආදරයක් තියෙනවා ගෞරවයක් තියෙනවා. අපේ වසන් සමසිංහ මහත්තයත් ඒකෙන් අයින් වෙලා ඉන්නේ. මොකද අනුරාධපුරේ නිසා එතුමාටත් ඉතින් අයින් වෙන්නලා තියෙනවා. සමා වෙන්න ඕනේ. ඒ නිසා මට හිතා ගන්න බෑ. මට මං කියන්නේ බොරු JVP මේ. ඇත්ත JVP කාරෝ අර ගම්මල අහිංසක මිනිස්සු ආණ්ඩුවට පට්ටපල්ලෙන් බණුම් බයිනෝ අර වී ගන්න එක ගැන කතා කරපු වෙලාවෙ මං දැක්කා. ඒ නිසා මං ඇත්තටම අහන්න කැමතියි අනුර දිසානායක මැතිතුමා ඇත්තටම JVP ද නැද්ද කියලා මට කියන්න කරුණාකර. නැත්තම් අපේ හරිණි අමරසූරි මැතිතුමාලත් එක්ක ඒ අය වෙනම ලිබරල් ධනවාදී වෙලාද කියලා කියන්න කැමතියි. පළවෙනි කාරණේ කරු කතානායකතුමනි මේ අය කරපු මේ මිනිස්සුන්ව රවට්ටනවයි කියන එක මේ ආණ්ඩුව තරම් බොරු කියපු ආණ්ඩුවක්. මේ ජාතික ආරක්ෂාව ගැන අපේ විපක්ෂ නායකතුමා කතා කරුවා. මොනවද කිව්වේ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය? පොය දෙකෙන් උගන්නන්නම් කිව්වා. බුටුවයි බංකුවයි අරන් එන්න කිව්වා. ගැව් අප්පුඩි හෝගාලා කට්ටිය. පෝය දෙකනේ පෝය හතරට දහතුන් වෙඩි තැබීම් පාතාලේ දහතුනයි. මරණ දොළහයි. අහිංසක ළමයි දෙන්නේ පොඩි ළමයි දෙන්නේ තාත්තා පාතාලේ වෙන්න පුළුවන්. නමුත් මරලා දැම්මා. ජාතික ආරක්ෂාව ගැන එහෙම ප්‍රශ්නයක් නැහැලු. විනිශ්චයකාරවරුන්ගේ ගරු කතානායකතුමා ආරක්ෂාව අයින් කරනවා කියලා කිව්වා. මම කියන්න කැමති එහෙම නැහැ කියලා කියන්න කියලා පුළුවන් නම් කියලා දෙමුනේ. හරි සර්කියුලර් ගැහුවා. මේ රටේ විනිශ්චයකාරවරුන්ට විනිශ්චයකාරවරු කොහොමද දැන් ගිහිල්ලා කුඩුකාරයෙකුට තීන්දුවක් දෙන්නේ? මීමරුවෙකුට තීන්දුවක් දෙන්නේ? ඒ නිසා තමයි ඒගොල්ලන්ට ආරක්ෂාව දුන්නේ. දැන් ඒ අයගේ ආරක්ෂාව අයින් කරපුවාම විනිශ්චයකාරවරු කොහොමද බයක් නැතුව ගිහිල්ලා අපි මතකන්නේ සරතම්බේ පිටියේ මැතුමාව වෙඩි තියලා මරපු ඇති. අපිට මතකයි. එහෙම ඉතිහාසයක ඒක නතර කළා නෑ මේ රටේ තාම. හැබැයි දැන් ඒ අයගේ ආරක්ෂාව අයින් කරලා කටයුතු කරනවා. ඊයේ ගරු කතානායකතුමා මේ උසාවිය ඇතුලේ විත්ති කූඩුවක් ඇතුලේ පළවෙනියම මරපු. ඊට කලින් මරලා දාලා තියෙනවා උසාවිය ඇතුලේ. ඒක වෙනම කාරණයක්. මේ නඩුකාරයා ඉදිරියේ නඩුකාරයා නඩු අහා ඉන්නකොට හරි එතකොට අරන් එන්නේ SCF එකෙන් පොලිසියෙන්. එයා බුදියක නීතියද මෙයාට ගහනකල් ගහලා යනකල් වෙඩි තියාගන්න බැරුව ගියාද? මම කියනවා මේක බොහොම පැහැදිලිව ඇතුලෙත් අභ්‍යන්තරෙත් මේවට සම්බන්ධ ඇති. කරුණාකරලා මේක හොයලා බලන්න. මේක විශාල අර්බුදයක් තියෙන මේ විහිළු වැඩක් නෙමෙයි. මේ දැන් මේ පේන්නේ මේ ඔක්කොම දඩ බඩ ගාලා ගියයි කියලා. මේ ඔක්කොම ඡන්ද දාන්න ගියේ ඊයේ නීතිඥ සංගමේ මේ නිලවරණේ. අධිකරණ ඇමති ඡන්ද දාන්න ගියා. පොලිස්පත්තුමත් නීතිඥ කියා ඡන්ද දාන්න ගියා. අපේ වටකල මහත්තයා නම් හොයාගන්න බැරුව ගියා ඩ්‍රයිවර්ට බූරුව බූරුවා කියලා. අන්තිමට මම දන්නේ බූරුවෙද්ද කියලා එලවන්නේ. මේ බූරුවා කොහෙ ගියාද කියලා අහනවා. හරිද? පොලිසියෙන් යවනවා නියෝජ්‍ය ආරක් නියෝජ්‍ය මේ ඇමතිගේ මේ මේ ඩ්‍රයිවර්ව එලවනවා පොලිසියෙන්. අඳුරන්නේ. ඔව්. එතකොට බූරුවාද එලවන්නේ මේ 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 වටකල ඇමතිතුමාගේ වාහනේ එලවන්නේ බූරුවෙද්ද? එතකොට දැන් ඒකින්ද මේ රටේ ආරක්ෂාව විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඔබතුමාට කියන්න කැමති. ඔබතුමා තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂකයා. මොනවාරි ප්‍රශ්නයක් වුණොත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් කියයි මේ ඔන්න ආරක්ෂාව ඉල්ලනවා බය වෙලාද? අර මට අපි බය නැහැ. හැබැයි මරලා දැම්මොත් කවුරු හරි අපිට කතා කරන්න බෑ කරු කතා නැද්ද? අද අපි කතා කරන ඒවා සමහර ඒවා අපේ ජීවිත පිළිබඳ ප්‍රශ්න. කවුරු හරි එක්කෙනෙක් මරලා දැම්මොත් මම අද කියනවා ඔබතුමාට කරුණාකරලා ඔබතුමා ඒ වගකීම් බාර ගන්න. මොකද හේතුව මේ ආණ්ඩුව එහෙම වගකීම් මොකද ඒගොල්ලන්ට ඉන්න ආරක්ෂකයෝ. අපි දන්නවා අරුසානක පැත්තුවාට ඉස්සර ඒගොල්ලන්ගේ ආරක්ෂකයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ ගල්කටස්කාරෝ ඒගොල්ලන්ගේ තාම අවියායුධ හංගපු කට්ටිය ඒ ඔක්කොම ආරක්ෂාව දෙනවා. ඒ කාලි ගත්තේ නැහනේ. පිටිපස්සෙන් එනවනේ මෝටර් බයිසිකල් ඇවිල්ලා ඔක්කොම ආරක්ෂාව දෙනවා. අපිට එහෙම ආරක්ෂාව දෙන්න මොකෙක්වත් නැහැ. හරි වම් පැත්තෙන් ඇවිල්ලා දකුණු පැත්තෙන් ඇවිල්ලා වෙඩි තියලා මරලා දැම්මොත් ඒකේ වගකීම මම ඔබතුමාට කියනවා කරුණාකරලා ඔබතුමා බාර ගන්න. අපිට ආරක්ෂාව එපා. හරිද? ආරක්ෂාව එපා. හොඳයි අපිට මෙහෙම ඉන්නම දෙන්න. හැබැයි අපිට මේ තව කාගෙන් හරි වෙඩි කන්න අපි සූදානම් නැහැ. මොකද එහෙම වෙඩි කාපු මිනිස්සුනේ විජය කුමාරදුංගාගේ අහිංසක මිනිහෙක් උගේ ඔළුවට මූණට වෙඩි දීලා මරලා දාපු මිනිස්සුන්ට තව දඟලන මිනිහෙකු එකට දෙන්න වෙඩි දෙන එක ගාණක් නෙමෙයි. මොකද තාම පරණ ගල්කටස් තියෙනවා. හරි? ඒ නිසා මම කියන්න කැමතියි ඒ නිසා ඒක ගැන කරුණාකරලා කල්පනාකාරී වෙන්න. ඊළඟට පළවෙනි ඊළඟ කාර්යයේ අනේ මහත්මයේ වීතික ගන්න බැරුව ඉඳ ගන්න කරුණා කරලා බොරුවට කයිය ගහලා අනුරාධපුරේ පොළොන්නරුවේ බොරුවට කයිය ගැව්වා ගිහිල්ලා. හරි ගිහිල්ලා වීතික ගන්න මහත්මයෝ බොරුවට කයිය ගහන්න නැතුව කරුණා කරලා මට කතා කරන්න දෙන්න. ඔන්න 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 මේගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාද රෙද්දපල්ලෙන් බේරන ප්‍රජාතන්ත්‍රවාද. ඔව් දැන් පළවෙනි මාසේ හිටියා හොඳට. දැන් ඉන්න බෑ. අර අර පරණ එක තාම එනවා උඩට. ගරු කතානායක තුමනි දැන් පළවෙනි ඊනාට දෙවෙනි කාර්ය ඇත්ත කියනකොට තරහ යනවා. පොඩ්ඩක් ඉවසන්න. ඒකම එදත් කිව්වේ අර 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 මර මහින්ද අර ඒ තව අර පොලිස් ආලාමේ කෙනෙක්. අර අර පොලිස් ආලාමේ කෙනෙක් පැන ගියසදී ගිහිල්ලා මේ බෞද්ධ මධ්‍යස්ථානයකට. පැනලා බෞද්ධ මධ්‍යස්ථානේ මම යාගේ නම කිව්වේ නැහැ ගරු කතානායක තුමනි. මට කතා කරන්න දෙන්න. දැන් ඊළාට උපාධිධාරී ගුළු ගැටළු මං එන්නම්. දැන් පේනාලේ ගරු කතානායකතුමා මට කතා කරන්න දෙන්න කියන්නේ. පොයින්ට් ඔෆ් ඕඩර් ගන්න නැහැ. ඔය මෙහෙමයි. ඔය කියන්නේ ගරු කතානායකතුමා අර 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 පොලිස් ආලාමේ කියලා කිව්වම ඔන්න කතා කරනවා. අර මධ්‍යස්ථානට බෞද්ධ මධ්‍යස්ථානට බණපුවා කිව්වම ඔන්න කතා කරනවා. ඔන්න බෞද්ධ මධ්‍යස්ථානට බණපු පොලිස් ආලාමේ කතා කරන්න යන්නේ. රටේම ජනතාව දැනගෙන ඉන්න ඉඳ ගන්න කතා කරන්න දෙන්න. හරි. ඊළඟට උපාධිධාරී ගැටලුව. දැන් අර කතානායකතුමනි මේ රටේ උපාධිධාරීන් රවට්ටපු රවටිල්ල. අද මේ රටේ උපාධිධාරීන් මෙතන ඉන්න මෙතන හිටියේ නෑ අපේ කවුද හඳුන්නේ මැතිතුමා. උපාධිධාරීන්ව එකතු කරුවා ලංකාවේම. එකතු කළා කිව්වා 35,000 උපාධිධාරීන් ඉන්නවා. උඹලා රස්සා දෙන්නේ නෑ කවුරුත්. උඹලාට අපි තමයි උඹලා බලාගන්නේ. සහෝදරයෝ එකතු වෙන්න. හැමදැනම එකතු වුණා. 35,000 ගේ මිනිස්සු කල්පනා කරලා තරුණ සහෝදරවරු සහෝදරියෝ. මොකද කිව්වේ? කිව්වා 20,000 ගුරු වෘත්තියට බඳව ගන්නවා කිව්වා. විද්‍යා තාක්ෂණික ඉංජිනේරු STM ගණිත උපාධිධාරීන් 3,000 STM SEM නොවන උපාධිධාරීන් 9,000 තොරතුරු තාක්ෂණයට බඳව ගන්නවා කිව්වා. දේශීය ආදන් දෙපාර්තමේන්තුවට රේගු දෙපාර්තමේන්තුවේ විදේශ සේවාවට සංචාර කර්මාන්ට තවත් 3,000ක් බඳව ගන්නවා කිව්වා. කාටද කිව්වේ? මේ ඔක්කොම 35,000 එකතු කළා රට වටේ උපාධිධාරීන් එකතු කළ ඔක්කොටම කිව්වා අපි මේක ඔබතුමාලට දෙනවා කියලා. දැන් මොකද කියන්නේ? දැන් මේකේ කියනවා මේ අයවැය මොකද කියන්නේ? උපාධිධාරීන් සහ තරුණයන්ට රැකී රක්ෂා දීමේ වැඩපිළිවෙළට දී 30,000කට 35,000 කරලා 30,000 කට රස්සා දෙනවා කියලා කියනවා. දැන් ගරු කතා නැහැ. දුමනේ ඊයේ පෙරේද මම ඇහුවා.
අපේ ඕඩර් ප්ලීස් නියෝජ්‍යකාරක සභා සභාපතිනිය මුල ආසරණ වලට.
මාසිකව පඩියක් දෙන්න වැඩපිළිවෙල සකස් කරනවා. ඒ අතර ඔබතුමාලට අපි වැඩපිළිවෙල සකස් කරනවා විවිධ රැකී ආරක්ෂාවලට හිමිට ගන්න. දැන් ඒ වැඩපිළිවෙල නැහැ. දැන් අද ආයි උපාධිධාරීන් අනාතයි. අවුරුදු 41 විතර වෙනකල් උපාධිධාරීන් ඉන්නවා. දැන් බයින්න එපා. ඉතිහාසයේ තිබ්බ ආණ්ඩු තමයි අපි හින කොටත් ඔය ආණ්ඩු ඔහොම තිබුණා. 94 වෙනකොට ඔයගේ අති විශාල ප්‍රමාණයක් තිබ්බා. 60,000ක් ගත්තා මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ කාලේ. අරගෙන දැන් තම වලට පිරුවා. ඒ වැරදි ගොඩක් අඩුපාඩු තියෙනවා. නමුත් මේ මිනිස්සු ප්‍රමාණිකූලව ප්‍රේමදාස මහත්තය යනකොටත් මේක තිබුණා. රුපියල් 1000ට ගත්තේ පළවෙනි. අරගෙන හිමින් තමයි ඒක ක්‍රියාත්මක කරේ. හැබැයි ඔබතුමාලා කිව්වා අලුත් ස්කීම් එකක් හදනවා. ස්කීම් එකට 35,000 බඳව ගන්නවා. ඒ 35,000 හිමීට ප්‍රමාණිකූලව දැන්තම් වලට දානවා කියලා. දැන් එකක්වත් නැහැ. අද මේ මිනිස්සු අනාථ වෙලා ඉන්නේ උපාධිධාරීන්. මම කියන්න කැමති කරුණා කළා. මේ අහිංසක මිනිස්සුන්ගේ පස්සේ ඉස්සන්න. මොකද ඔබතුමාලා කියපු ඉතාම දැවැන්ත බොරුවක් මේ තියෙන්නේ. ඊළඟට මම කියන්න කැමති දැන් මේ දැන් ඊයේ ගරු කතානායක නියෝජ්‍ය සභාපතිතුමියනි ඊයේත් දැන් ආපහු පළවෙනි වතාවට බොරුවක් කිව්වා මේ විදුලි බල ඇමති. බලන දෙවෙනි වතාවට දැන් ගිය පාර කිව්වා බිලියන 232ක් කලාබයි කියලා. මම මේක වරප්‍රසාද කමිටුවට දැම්මා. මේ තුමා කියලා නෑ එච්චර ගාණක් නෑ කියලා අපි ඒක කතා කළා. මම තවත් ඕක ඇදගෙන යන්න උනා නෑ. මොකද හේතුව විදුලි බල මණ්ඩලයේ මිනිස්සුත් මේකට ගෙන්නන්න ඕන. අන්තිමටම අපි යෝජනා කරා මේක කෝප් කමිටුවට දාලා කෝප් කමිටියෙන් කරුණා කළා අපිට වාර්තාවක් දෙන්න. මොකද විදුලි බල මණ්ඩලයේ මේ එන අමතිවරු ඔක්කොම රවට්ටනවා. තමුන්නාසේට තේරෙන්නේ නැහැ මේක. මේක රවට්ටන එක කරන්නේ. දැන් විදුලි බල මණ්ඩලයේ මොකද්ද කිව්වේ? දැන් මෙතුමා ඇවිල්ලා කිව්වා මේ මේකේ හැම සිද්ධියක් සිද්ධ වෙලා නැහැ. පුනර්ජනනීය බලශක්තිය සීමා කරන වැඩපිළිවෙළක් කිසිම එකක් නැහැ. ඒ ඔක්කොම බොරු. ඔය බොරු ගණන් ගන්න එපා කිය. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න පත් කරපු කමිටිය. මේ කමිටියේ දැන් මේ ජාතික ජන බලවේගයේ 166 පිටුවේ මොකක්ද තියෙන්නේ? සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 2000 ජාතික පද්ධතියට එක්කෙරේ. තියෙන මෙගාවොට් 1500ක් දැන් තියෙනවා. දැන් මේක තියෙද්දි මේකට ගහනවා නම් මේ විදියට තමුන්නාසල කොහෙද 2000ක් හදන්නේ? දැන් බලන්න ගියා පත් කරලා තියෙන කමිටුව appointment of committee to design and implement NCRE generation curtailment mechanism. මොකද්ද මේක දාලා තියෙන්නේ? distribution coordinating committee. මේක කවුද බත් කරන්නේ? මේක බත් කරනවා additional general manager වීරසිංහ මහත්තයා බත් කරනවා. කවද්ද දිනේ? පෙබරවාරි 7. WARS වීරතුංග chief engineer system operations එයා තමයි මේක ප්‍රධානියා. ඒට අමතරව නමදිනෙක්ගේ කමිටු අපත් කරනවා ලාල්කාන්ත පැතුමා. පත්කල්ල මොකද කරන්නේ? පත්කල්ල පළවෙනි එක කපනවා.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් පවතින්නේ.
මට විනාඩි තව කීපයක් දෙන්න අපේ ගාන්ත පැතුමා. මේකේ මොකද කරන්නේ? පළවෙනි එක කපනවා ගිය සිකුරාදා ගිය ඉරිදා කපනවා මේකේ පළවෙනි එක. මේක තියෙන්නේ
ගෑන්ක
මේක පළවෙනි කපනවා ගිය ඉරිදා
විනාඩි 3ක්
කොයි
තා විනාඩි 3ක් අපි දෙනවා 4ක් විනාඩි 4ක්
ඊට පස්සේ මේක කපනවා කරු සභාපතිතුමියනි පැය 4ක් කපනවා ගිය ඉරිදා විතරක් මේ කපලා මේගොල්ලෝ එකතු කරනවා මේකට ජූන් මේක ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා සම්පූර්ණයෙන් පුනර්ජනනීය බලශක්තිය කපලා ඒකට ගන්නවා කෙලින්ම අර තෙල් වලින් දුවන එක. එතකොට කාටද වාසිය ඉන්නේ? මේකේ ඉන්නේ ඉංජිනේරුවරුන්ට. මේ ඉංජිනේරුන්ගේ මේකට අහු වෙන්න එපා කියලා අපි දිගින් දිගට තමුන්නාසයට කිව්වා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් ඊළඟට මම අනික් කාරණේ ගන්නවා. දැන් බලන්න S-WAT එක තමුන්නාසලා අයින් කරන්න හදනවා. අපි මේක දිගටම මේ ආයතන ගණනාවක් කිව්වා. S-WAT එක අයින් කළා. දැන් බලන්න පොල් ආශ්‍රය නිෂ්පාදනවල. මේක සාමාන්‍යයෙන් තිබුණේ S-WAT එක යටදී මේගොල්ලෝ වැඩපිළිලක් සකස් කරලා තිබුණා. ඉස්සර තිබුණ අණුව සාමාන්‍යයෙන් S-WAT එකට ගෙවින්ටික් කරලා ආපහු මේක අරගන්න. දැන් මොකද කරන්නේ? 118ක වැට්ටයක් ගහන්න. 118ක වැට්ටෙක් ගහපුවාම පැහැදිලිව මේ ආයතන වලට සිද්ධ වෙනවා සෑහෙන ප්‍රමාණයක් ගිහිල්ලා මේකට දෙන්න තමන්ගේ කාර්ක ප්‍රාග්ධානය. කාර්ක ප්‍රාග්ධානය දැම්මයින් පස්සේ විශේෂයෙන්ම මේ වෙළඳපළට තරම් කරන්න බැරි දැනකට තල්ලු වෙනවා කරු සභාපතිතුමනි. මොකද හේතුව මේ වැට් එක ගන්න ආපහු යන්න ගියාම කියන්නේ දවස් 45 න් දෙන්න කියලා. අවුරුදු එකමාරක් ආදම්බ දෙපාර්තමේන්තුව ගන්න සමහර වැට් ආපහු ගෙවන්න. ඒ නිසා මේ ක්‍රියාදාමය තුල මතක තියාගන්න ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන කොහොමත් එක වෙන්න පුළුවන් මේ සම්පූර්ණ එක එහා පැත්තේ ඉන්දියාවේ මීට වඩා අඩුවෙන් අනිවාර්යෙන් ලෝක වෙළඳපළට සපයන්න පුළුවන් තත්ත්වයකට ගේනවා. මේ ක්‍රියාදාමය මේ යන්නේ. ඒ නිසා ආදම්බ දෙපාර්තමේන්තුව කරන පිස්සු වලට තමුන්නාන්සලා අහුවෙලා මේ S-WAT එක වෙනුවට මේක වැට් එක ගෙනාවු ගමන් වෙන්නේ විශාල අර්බුදයක්. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමතියි මේ ක්‍රියාදාමයේ ඇත්තටම ඇඟලුම් ශේෂයේත් මේක මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඇඟලුම් ශේෂයේත් මේ ගෙන්න නේමට ඒගොල්ලන්ගේ අපරල් ඉන්ඩස්ට්‍රීස් එක අද විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. අර්බ ඇඟලුම් ශේෂයේ දැන් බොහොම අමාරුවෙන් රැකගෙන මේක ඉන්නේ කරු සභාපතිතුමියනි. මේ තියෙන විදුලි බිල් මේ ගෙවන්න තියෙන ඒවා මේ සියල්ලත් එක්ක දැන් තමුන්නාන්සලා පඩි වැඩි කරන්න කියනවා. තව ඊට පස්සේ පෞද්ගලික අංශයට මේවත් වැඩි කරපුවාම ඒගොල්ලෝ අහන්නේ S-WAT එක අයින් කරපුවාම ඒගොල්ලන්ගේ තියෙන කාර්ක ප්‍රාග්ධනයෙන් මේක ගෙවලා කොහොමද ආපහු මේක අය කරගන්න කටයුතු කරන්න කියලා. මේකෙන් වෙන්නේ තියෙනවා ටිකක් ආපහු ඔය වෙනත් රටකට ගියයින් පස්සේ දැන්ට බංග්ලාදේශ වල තියෙනවා ටික ලංකාවට ගෙන්න ගන්න පුළුවන් තැනකට අපි තල්ලු වෙමින් තියෙන තත්ත්වයක් තියෙනවා. ඒකත් විනාශ වෙනවා මේ ක්‍රියාදාමය තුළ. ඒ නිසා මම කියන්න කැමති කරුණා කළා මේ සම්බන්ධව හරියට නිවැරදි තීන්දුවක් ගන්න වැඩපිළිවෙල සකස් කරන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම මේ ගුරු විදුහල්පති අපේ ඇමතුමා ඉන්න නිසා අපේ මහින්ද මැතිතුමා මම හිතන ඉතාලම මේ ගැන හොඳට දන්න කෙනෙක්. ඒ නිසා දැන් බලන්න 2020 පෙර විශ්‍රාම ලැබූ අයට 2015 පෙර විශ්‍රාම ලැබූ අයට අතීත බලපාන පරිදි ඔබතුමාලා දැන් මේක ලබලා දුන්නා. හැබැයි මීට පෙර ඒ කියන්නේ 2020 සහ 21 දක්වා විශ්‍රාම ලැබූ ගුරු විදුහල්පතිවරුන් මේකෙන් අයින් වෙලා තියෙනවා. අරුණාකරලා මේ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු ටික කරන්න අපි ඉල්ලන්නේ 2016 4 2022 1 5 දෙන චක්‍රලේඛන අනුව පවතින ගුරු විදුහල්පති වැඩ විෂමතාවෙන් 3න් එකක් 2025 22 න් පසු ගුරු විදුහල්පතිතුමනි ලබා දී තියෙනවා. ඒ අනුව ඒක ඉදිරියට ක්‍රියාත්මක කරන්න කියන කාරණේ. ඒ කියන්නේ 2020 සහ 2021 දක්වා විශ්‍රාම ලැබූ ගුරු විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නය බේරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම 2021 ඉඳලා 2024 දක්වා කාලය තුළ විශ්‍රාමගේ රජ නිලධාරීන්ගේ විශාල අර්බුදයක් දැන් මේ වැඩ විෂමතාවයත් එක්ක ඇති වෙලා තියෙනවා. 94 වසරේ සේවයට බඳින විධායක ශ්‍රේණියේ SL1 ශ්‍රේණි නිලධාරියෙකු වසර 60ක් සම්පූර්ණ වීම නිසා 2024 වසරේ විශ්‍රාම ගිය විට ඔහුගේ මූලික වැඩ ලෙස 39 පියවරේ
1,095ක්
ලැබුණා. අතර ඊට අනුරූප විශ්‍රාමයට උප ලක්ෂයකට වඩා අඩු වෙනවා. මේකෙන් විශාල අර්බුද රුපියල් 50,000කට වඩා විශාල කඩාවැටීමක් වුන්ට ඇති වෙලා තියෙනවා මේ ක්‍රියාදාමයත් එක්ක. ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල වලත් මේ தත්ත්වෙම තමයි තියෙන්නේ. වැඩ සහායකරුගේ වැටුප මේ ඔබතුමාලා වැඩි කරපු වැටුපත් එක්ක දැන්ට ලැබෙමින් තියෙන වැටුප 49,591යි. හැබැයි ණයවැය යෝජනා අනුව ලැබෙන්න තියෙනවා 47,610ක්. හැබැයි ඒක ඔබතුමාලා මොකද කරලා තියෙන්නේ? ඉංගයිටි දීමනාව සම්පූර්ණයෙන් අයින් කළා දිනවා. මාසික ඉලව් දීමනාව 45 ඉඳලා 36ට අඩු කළා දිනවා. මේ අඩු කිරීම තුල ඇත්තටම ලැබෙන්න ඕනේ ගාන අයවැය යෝජනා අනුව 62550යි. හැබැයි ලැබෙන්නේ 47610. ඒ කියන්නේ ලැබුණ ගානටත් වැඩි 49599 එකක් දැන් හම්බෙනවා. හම්බෙන්නේ 47610. ඒ නිසා මේවා ගැන කරුණාකර තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න. ඒ වගේම අනෙක් කාරණේ තමයි ගොවියන්ගේ ප්‍රශ්නේ. දැන් ගොවියන්ගේ කෘෂි ආදායම බද්දෙන් නිදහස් කරලා තිබුණා කොටාබේ රාජපක්ෂ මහත්තයා කාලේ. මේ නිදහස් කිරීම ගිය අවුරුද්දේ අවසන් වුණා අපේ ඇමතුමා. දැන් මේ අවුරුද්දේ මේක ඉවත් කරනවද නැද්ද කියන එක කරුණාකරලා අපිට කියන්න. මොකද හේතුව මේ වීගෝ දැන් ඔබතුමා තර්ජනයක් දැම්මා වීගෝවියට තෙල් ටික දෙනවා, පෝර ටික දෙනවා, ඒ වගේම අපි වතුර ටික දෙනවා. ඒ නිසා ලෑස්ති වෙන්න කොටසක් දැන් මම දැක්ක මේකේ දාලා තියෙනවා පනත සංශෝධනය කරනවා කියලා. මේක රාජකාරී ක්‍රමයේ නෙමෙයි ඇමතුමා. මේක රාජකාරී ක්‍රමයේ නෙමෙයි ගොවිය තමුන්නාන්සලාට කියන්න දෙන්නේ. එහෙනම් ලෑස්ති වෙන්න තමුන්නාන්සලා ගිහිල්ලා ගොවි බිමට ගිහිල්ලා බඩු ටික මිලදී ගන්න ලෑස්ති වෙන්න. මොකද හේතුව තමුන්නාන්සලාගේ බඩු ටික අර සුද්ධ කරපු ඒවට අරන් එන්න ගියාම මං හිතන්නේ සෑහෙන මුදලක් කියලා කියව දෙන්න. හරි. එතකොට මම කියන්නේ කැමති ඒ නිසා අප අවසාන විනාඩිය ගන්නවා. ඒ නිසා මේක රාජකාරී ක්‍රමයේ නෙමෙයි. මේක තර්ජනය කළ ගොවින්ට මේ තියෙන අමාරුවේ බැටලා ඉන්න ගොවින්ට එක තවත් විනාශ කරන්න එපා කියන එකත් ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු කේ.ඩී. ලාල්කාන්ත ඇමතුමා ඔබතුමාට විනාඩි 20ක් කාලය. ගරු මහින්ද ජයසිංහ මන්ත්‍රීතුමා ඇමතුමා
මෙතුමා එකක් සඳහන් කළා මම අර පන්සලකට පණින්න ගියා කියලා. ඒක නිවැරදි කරන්න ඕන. මොකද මේ සිද්ධිය පදනම් කරගෙන මම දැක්කා සමහර මාධ්‍ය නාලිකාත් උදේට පත්තර කියවන ගමන් මට විවිධ ප්‍රහාර එල්ල කළාද. නමුත් මම ඒවට උත්තර දෙන්න ගියේ නැහැ. හැබැයි දයාසිරි මන්ත්‍රීතුමා මෙතන තිබුණ සිද්ධිය තමයි මේ 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 ඉඩම කියලා කියන්නේ පහුගිය කාලේ රාජ්‍ය බලය පාවිච්චි කරගෙන මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගත්ත ඉඩම් ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රදේශයේ ජනතාව මේ ඉඩම පිළිබඳව විවිධ ප්‍රශ්න මතු කළේ. අපි ආණ්ඩුව ආවට පස්සේ දිගින් දිගටම අපිට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරා. මේ ඉඩම තුල නිදාණයක් තියෙනවා කියන අදහස ඇතුව මේ ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගත්ත ඔබතුමාලත් නියෝජනය කරපු ආණ්ඩුවේ ඒ කාලේ ඕගොල්ලන්ගේ නායකයා මහින්ද රාජපක්ෂ. ඒක මුළු ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කාරණයක්. ප්‍රසිද්ධ කාරණක ඒ නිසා තමයි ඒ ස්ථානයේ මම ගිහිල්ලා කඩාපනින්න ගියේ නැහැ. අපිට අවසරය එතන දුන්නේ ගේට්ටු ඇරියේ නැහැ. සිවිල් ආරක්ෂාව හිටියේ. ඉතින් ඒ අනුව අපි ආපසු හැරිලා ආවා. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ මට අවශ්‍ය නම් දැන් එකින් එක හඬපට දාලා පෙන්නන්න පුළුවන්. මේ සිද්ධියෙන් පස්සේ මේ ස්ථානේ හිටපු මේ ස්ථානේ ගැන දන්න විශාල පිරිසක් සමහර ස්වාමීන් වහන්සේලාත් ඇතුළු මට තොරතුරු ලබා දීලා තිබෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. මේ සම්බන්ධයෙන් මම දැන් CID එකේ විමර්ශනයක් ඉල්ලලා තිබෙනවා. ඒ වගේම මේ ඉඩම පිළිබඳව ප්‍රාදේශීය ලේකම්තුමියගෙන් අපි වාර්තාවක් ඉල්ලලා තියෙනවා. මේ ඉඩම කොහමද කාට සතුවද තිබුණේ, මේක අත්පත් කරගත්තේ කොහොමද කියලා වාර්තාවක් දෙන්න කියලා. ඒ නිසා මොන විදියෙ අවලාද නැගුවත් අපි මම නිහඬව හිටියේ ඒ තොරතුරු ලැබෙන තුරු. ඒ නිසා ඔබට කියන්න ඕන පත්තරවල කිව්වට මාධ්‍යවල කිව්වට ඒව අල්ලගෙන මේ පාර්ලිමේන්තුවේ මේ ගරු සභාවේ මේ චෝදනා කරන්න සූදානම් වෙන්න එපා. ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරක් විදිහට කිසි දෙයකින්වත් බෞද්ධ සිද්ධාස්ථාන හෝ වෙනත් ආගමික සිද්ධාස්ථාන වලට හෝ බලහත්කාරයෙන් කඩාපනින්න හරි ඒ කටයුතු වලට මැදිහත් වෙන්න ඇඟිලි ගන්න කටයුතු කරන්නේ නැහැ. ඒක මුළු රටම දන්නවා. ඒ නිසා මේ ස්ථානයේ වෙනම තත්වයක් මන්ත්‍රීතුමා. ඒ නිසා තමයි මට සිදු වුණේ ඒ අවස්ථාවට සහභාගී වෙන්න. ඊළඟට ඔබතුමා ඒ වගේම සඳහන් කළා වැටුප් විෂමතා සම්බන්ධයෙන් ඔබතුමාලා නියෝජනය කරපු ආණ්ඩු ගුරුවරයාගේ අවුරුදු 20 ගානක වැටුප් විෂමතා 75ක් වියදම් කරේ
නැහැ.
නොකර වැටුප් විෂමතා ඉවත් නොකරු නිසා තමයි අරගල කරලා ඒ වැටුප් විෂමතා කොටසක් දිනාගත්තේ. ඉදිරියේදී ඉතුරු ප්‍රශ්නත් විසඳන්න අපි මැදිහත් වෙනවා කියන එක මම පැහැදිලි කරනවා.
නම කියවුණානේ තුමාගේ.
නෑ මොකද්ද දැන් මේ ඇයි ඒක
හරිද? ඔබතුමා
අපේ නම් සඳහන් කර කර මගේ නම සඳහන් කරේ ඔබතුමා කීපයකටද මම උත්තර දුන්නේ.
හරිද?
එනිසා මේක කෝල